રાખીને વાગે આપણું વાતાથી વાગત નથી. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ විශේෂ කාරණේ මේ සීලවන්තයින් ලෝකෙ විහිකරන්නේ සිල්වතුන් හදන්න නෙමෙයි. යම් බුදුරන් වහන්සේ පහළ වෙන්න ඉච්චා සිල්වතුන් හිටියා වොන් තරම්. යම් කිසි වතක් ආරක්ෂා කරන්නේ වතට අනුකූලව ශික්ෂාපද රැගෙන නැත්නම් සීල රැකගෙන ඉන්නවා කියන ඒ සමාදම් වෙලා එහෙම හිටපුවායි. මහා මායා දේවිත් සිල්පද 8ක් සමාදම් වෙලා හිටියා කියන අෂ්ටාංග සීලෙ සමාදම් වෙලා ඒ දේ හිටියා කියනවා. ඉතින් බුදු පහළ වෙන්නත් ඉස්සෙල්ලා සිද්ධි. ඉතින් ඉබඳුවන්නා වූ සිල්වතුන් වොන් තරම් ඉඳලා තිනවා සිල්වතුන්ගේ ස්වභාවය මොකද්ද? ශීලය දෙව්ලොවට ඉනිමක නිවන් මාර්ගක් නෙවෙයි සිල්වත කියන්නේ. ඒක හොඳයි. ඒක රැකගෙන ඉන්න කෙනාට සුචරිත ගුණේ තියෙනවා. ඒ ගුණ වලදී වැඩිලා දුස්චරිතයක් නැතුව ඉඳලා ඒ ගුණයෙන් යා වියගොත් ඒ කරගත්ත පිණින් දෙව්ලොවට යන්න පුළුවන්. දෙව්ලොවෙන් සැප සම්පතක් තියෙනවා. ඒක තමයි ඒකේ හේතුවේ ඵලය. ඉතින් නැහි සීල වතන් හොවතුගේ ඊට එහා දෙයක් වෙන්නන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. අට්ඨකරා තීනි පද අකුරු වටා පද තුනක් කියලා කියනවා. දැන් මේ අකුරු වටායි පද තුනයි කියනද අකුරුයි පදයි කියන මේ දෙකම අද හිතා ඉන්නේ. අකුරු කියන්නේ අපි මේ එක එක ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි දෙමළෙන් හරි ලියන්න හදාගත්ත ඒවා තියෙනවා. පෑනක් හරි පැන්සලක් හරි මොකක් හරි අරන් ලියනවා. යම් කිසි සංකේතයක් අයන්න කිව්වම අපේ අයන්න එක විදියක් ඉංග්‍රීසි අයන්න තව විදියක් ඒකට ඒ කියනවා අපි අයන්න කියනවා. ඉතින් ආනා කියනවා දෙවලේ තවත් ක්‍රමයකට ඔක ලියනවා. ඒවද මේ අකුරු කිව්වේ කියන එක දැන් ප්‍රශ්නයක් කියලා. අකුරු හොයාගන්න ලැත්තන පද හොයාගන්න ලැත්තෝ අකුරු අටයි පද තුනයි දැනගන්න ඉතින් මොනවද අකුරු කියන්නේ මොනවද පද කියන්නේ කියලා තෝරාගන්න ඕනේ. මේ කටෙන් යම් කිසි වදනයක් පිට කරනකොට මේ කට ඇවිල්ලා ඒක ශබ්ද කොටසක් පිට වෙන්නේ. යම් කිසි සතාවක් ගන්න දැන් අල් අකුරක් එහෙම කටෙන් කට ඇරලා පිට කරන්න බෑ. අල් තැන් හේ පිට කරන්න ගියොත් පිට වෙන්නේ නැහැ. ඒ වගේ පිට කරන්න බැරි ඒවා තියෙනවා. ඒ අකුරු භාග ඒවට අකුරක් කියන්නේ නැහැ. එනිසා ඇතර අකුරක් පිට කරනකොට අකුරක් කියලා කියන්නේ මොකද්ද? අ කියනා වූ යම්කිසි ඔය සොරේ නැහැ යම්කිසි අ පිට කරනකොට අ කියන හඬ පිට කරන්න ඒ හඬත් එක පිට වෙන යම්කිසි එක කොටසක් තියෙනවා. අන්නේ එක කොටසක් කියනවා අකුර සා පා අනේ ආයෙනු ශබ්දගුත්‍ය කළා හිටන් පිට වෙන කොටසක් තියෙනවා. සා අවසාන විතර ශබ්ද කරන්න බැහැ. ඒ අසහායනත් එක ආයනක් දාලා ශබ්ද කරන්න ඕනේ. ඒතකොට තමයි කාර්යය සිද්ධ වෙන්නේ. ශබ්ද කාර්යයක් නැත්නම් ශබ්ද හඬක් නැගෙන්නේ. අන්න එහෙම ආයන්න කර සම්බන්ධ කරලා හිටන් පිට කරන්න පුරුදු වෙලා තියෙන ක්‍රම රටාවට කියනවා අකුරක්. දැන් ආයක ආ කියලා කියන්න පුළුවන්. ආ ඊ ඌ ඒ ඕ කියන්නේ ඔය ටිකේ තමයි අරන් තියෙන්නේ. අරගෙන ඉවරලා ඔය ටිකේ අරගෙන තමයි අල් ලකුණු නැනා ශබ්ද ගොතලා තියෙන පිට වෙන්නේ. නි ම් කියන එකට ඊ ම් ඊ කියන එක එකතු කළා තමයි නී උනේ. අල් නැන්නා ඊ යන්නා එකතු කළා ශබ්ද කරනවා නී උනා. අන්න අයන්න මුල් කරගත්ත ශබ්ද කිරීමට අවශ්‍ය කරන කොටසක් තියෙනවා. අන්න ඒ ටික මුල් කරගෙන තමයි අනික ඔක්කොම ශබ්ද නගන්නේ. නී කියන හල අහල බෑ ම් කියන එකේ. එහෙනම් ආයන්නත් යන්නත් දාලා කතා කරන්න ඕනේ. ආ ඊ ඌ ඒ ඕ කියන මේ ටික දැමහම ඊට අනුකූලව නා නී නූ නේ නෝ කියලා එහෙම කතා කරලා හැදේ. ම් ආ ම් ඊ ම් ඌ අනේ වගේ. ඉතින් අන්නේ එහෙම ඒකට අකුරක් කියන්නේ. ආ කියන හඬ මුල් කරගත්ත ඒ කොටසින් එකතු කරලා යම් ශබ්දයක් පිට කළේ ඒක ශබ්ද කොටසක් පිට කරන්න. කොටස් දෙකක් නෙවෙයි. එක කොටසක් පිට කරන්න ගිය ශබ්ද කාල සීමාවට යමකින් හැංගින්නවද? ඒකට අකුරක් කිව්වා. ඉතින් ඔය කියන ඒ මාත්‍රය හඳුන්වන්න විවිධාකාර භාෂාවලින් සංකේතයක් වෙනවා. ඉතින් ඒතර කියනවා මේක සිංහල අයන්. මේක දෙමළ අයන්. මේක ඉංග්‍රීසියෙන් අයන්නට කියන ඒ කියන අකුරු. ඉතින් මෙහෙම එකින් එකට අයන්නට අකුරක් දාගන්නවා සංකේතය. ඒ සංකේත වලට අකුරු කියන්න පටන් ගත්තේ පස්සේ. අකුර කියන්නේ නම මොකද්ද? මේ කටින් පිට වෙන භාෂාවෙන් අන්නේ ශබ්ද කොටසකටයි අකුරක් කියන්නේ. ඒ වගේ අකුරු ඈඳලා යම් කිසි තවත් ශබ්දයක් යමක හඳුන්වන්න. යමක ද්‍රව්‍ය වස්තුවේ නමක් දාලා. ඒක හඳුන්වන්න කියපුවහම පද එකක් හැදෙනවා. ඒකයි පද කිව්වේ. මේ අකුරු පදයි හඳුන්වන්නේ පස්සේ කාලෙක ලිඛිත භාෂාවක් හැදන්නේ අකුරු හඳුන්වන්නේ මෙන්න මේ සංකේතයෙන් පදයක් වෙන් කරන්නේ මෙන්න මෙහෙමයි කියලා ක්‍රම හදාගත්ත ක්‍රමවේදය. ලිඛිත ක්‍රමවේදය. පහු කාලයක් ඉඳන් අකුරු පදයි කියන්නේ මෙව්වටයි කියලා ලිඛිත ක්‍රමවේදයේත් අපි කියන්න පටන් ගත්තා අකුරු පද කියන්නේ මොනවාද කියන එක දන්නේ නැති. එන අකුරු පදයි ලියන ඒවා නෙමෙයි ගත්තේ කියන ඒවා. හඩකයි පද වෙන්ුනේ අකුරු වෙන්නේ. එන අකුරු අටක් වුණා. ආ නී අල්තයන්නයි තයන්නයි අකුරු දෙකක් නේද කියලා පදේ හැදෙන්න හේතුනේ වගේ ඔන්නේ ලිඛිත භාෂාවේ අකුරු හොරන්න ගිය එකේ වරදි. ආයන්නයි නියන්නයි අල්තයන්නයි තයන්නයි අකුරු හතරක් නේද එතන කොහොමද පදේ අකුරු අට වෙන්නේ දැන් ওই විදිහටම අයින්නකො. දුයන්නයි අල්පයන්නයි මහ ප්‍රාණ කයන්නයි දුක්ඛ අකුරු තුනක් නේ. හතරයි තුනයි හතක් වෙනවා. ආයන්නයි නයන්නයි අල්තයන්නයි තයන්නයි එතන හතරක් නේ. හතයි හතරයි 11ක් වෙනවා. කොහොමද අකුරු අටක් වෙන්නේ කියලා ලොකු තර්කයක් දාගෙන තමයි මේ වගේ රොම්නේ තහන්නේ. අකුරු අඩක් නැහැ කි කියලා දෙන්නේ පයිච්ච දුකනතොම ගොඩක් හොයාගත්ත හැකි ඉන්නේ කොහොමද කියලා. අන්නාර ලිඛිත භාෂාවේ අකුරු හොයන්න ගියාම වෙන එක. ආ නී අල්චානේ කොහොම සද්ද කරන් තනි. ඒක එකට සද්ද කරන්න ඒක තනි කර. නා ච අන්නේතර අල්චානන්නට වැඳිලා සයන්නක් එක සද්ද වෙනට තමයි අකුරක් වෙන්නේ. ආයන්නයි නියන්නයි සයන්න වැඩි සයන්න ඇවිදලා තමයි අනිච්ච. ඒ ආයන්නයි නියන්නයි අකුරු දෙකයි සයන්න වැඩි සයන්න එක අකුරක්. ඒතර අකුරු තුනයි අනිච්ච කියන කොට හැදෙන්නේ. මේ අකුරු වයින් ක්‍රමී. දුයන්නයි අල්කායන වෙනම ශබ්ද කරන්න බැහැ. අල්කායන වැඩිලා මහා ප්‍රාණ කායන්නක් වෙනවා. කායන වැඩි කායන්න තිනකොට එක අකුරක් වෙනවා. දුයන්නයි කායන වැඩි කායන දුක්ඛ කහ කියන්නේ එක අකුරක්. දු කියන්නේ එක. එතන තුනයි දෙකයි අකුරු පහයි. ආයන්නයි නයන්නයි තයන්න වෙයි තයන්න තමයි අන්නත්. අල්තයන්න වෙයි තයන්න ගත්තා තමයි එක අකුරක්. එතන ආයන්නයි නයන්නයි අකුරු දෙකයි තයන්න වෙදි මහ ප්‍රාණ නෑ තයන්න වෙයි තයන්න ලැබුවම අනත්. එතන අකුරු තුනයි. ඉතින් අකුරු අටක් හැදෙනවා පද තුනක් වෙනවා විදිහ රණිච්ච පදයක් දුක්ඛ පදයක් අනත්ත පදයක්. ඔය අනිත්‍ය දුක්ඛ අනත්ත කියන මෙන්න මේ ටික වෙන්න තමයි අකුරු අටයි පද තුනයි කියලා පෙර වෙලන් ඔය සංකේත ක්‍රම ආවි. දැන් බුදුරන් වහන්සේ වැඩින්ද ඉස්සෙල්ලා ඔය වචන තිබුණා. වේදේ තිබුණා. වේදේ ඔය හඳුන්වන්න දන්නවනම් අකුරු වටයි පද තුනයි කියපන්. ඔය විදිහට කියනවා. අකුරු 24යි පද තුනයි දන්නවා කියලා බුදුරන් වහන්සේ කිනුත් අහලා තියෙනවා කියලා බවුනි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ පද තුන ඉස්සරහ තිබුණා. ඔකට කිව්වා අකුරු 24යි පද තුනයි කියේ. ඉතින් බමුණෙක් හැබැයි නා බමුණා ওই ටික දැනගන්න ඕනේ කියලා කෙලි සරහනකින් ওই ටික අහනවා. අහනකොට ඔක කියන්න ඕනේ ඇති මෙන්න මේකයි කිව්වේ කියලා. මේ එක්තරා බමුණෙක් ඔබ වහන්සේ කාන්තියන් බ්‍රාහ්මණයෙක් නා අකුරු 24යි පද 3යි දන්නවද කියලා මේ වේදේ තිබෙනා මේ චාරිත්‍රයේ එහා දැනගෙන ඉඳවල කියලා ඇහුවා. හැබැයි ඒ කාලේ ඔය වදන වලින් පිළිසරණ කරගත්තේ ලෞත්‍රා බුදුරන් වහන්සේට නෙවෙයි ලෞකික අර්ථයෙන් අරගෙන බුද්ධ කියලා ඒගොල්ලෝ හඳුන්වන්නේ සියල්ල දන්නා වූ ඊශ්වර එවනම් මහා බ්‍රහ්ම යාර තමයි ඒගොල්ලෝ බුද්ධ කිව්වේ. මේ බුදුරන් වහන්සේ මොකද කරන්නේ කියලා වෙන්නවා. උඹලා තමාවසින් යායුතු මාර්ගයේ දන්නේ නැතුව මේ දෙවියන්ට යාඥා කරලා දෙවියන්ට වදින පදක වෙනවා. උඹලා හොරි જાති එකක් මල්ලාගේ නැහැ කියලා ඒ කාරණේ ඒ විදිහට වෙන්නයි තමයි පස්සේ විග්‍රහ කරලා කියලා තියෙනවා විස්තර කරපු දැන්. මෙන්න මේවා ගිහින් අකුරු වදායි පද තුනයි අකුරු 24යි පද තුනයි ඔය ආදි වශයෙන් කිව්වේ ඔය ක්‍රමින්. ඉතින් ඒ නිසා ඒවෙන් පෙන්නු ක්‍රම තියෙනවා. අබුද්ධෝත්පාද කාලේ ඒව ආවේ ඔය වචන ආවේ පස්සේ හදාගත්ත අය නෙමෙයි මේ තමයි බුදුරයන් වහන්සේ එනවා පරිහිදියා කාසිය බුදුරයන් වහන්සේ කිය. උන්වහන්සේ ලෝකෙට දේශනා කරපු දහම් දේශනා කරපුවාම ඒ වැති වුණ අර්ථයේ පහු කාලකී ලෝකෝත්තරාර්ථයේ වැහිලා ලෞකික අර්ථයකින් ඒවට අදහස් දීලා හොවා කාලින් ගිනහල වේදේට සම්බන්ධ වුණා. ඒ වේදේට ගිනහල තමයි වේදේ වේද මන්ත්‍ර වශයෙන් නැහැ වේද ශාස්ත්‍රයක් වශයෙන් තමයි ඔය බුද්ධ දේශනාවේ කොටස් බුදුරන් වහන්සේ පහළන ගෞතම බුදුරන් වහන්සේ පහළන කාලෙත් දාන්නේ. නමුත් ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ ගෞතම බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ අපේ ධර්මයේ තියෙනවා. මේ අපේ වේදේ තියෙනවානේ උන්වහන්සේත් ඒ උන්වහන්සේගේ වණ කියලා කියන්නේ කියලා ලොකු ප්‍රශ්න ඇති කරා ඒක. ඉතින් බුදුරන් වහන්සේ අර උඹලගේ වේදේට ওই වචනේ කොයිද කියලා උඹලා දන්නවා. ඔක උඹලගේ වචනයක් නෙවෙයි. බබුණේ හදපු එකක් නෙවෙයි. මට පෙර හිටියා ලෝත්‍රා බුදුරන් වහන්සේ තමයි බුද්ධාගමේ ඉස්සෙල්ලා කතාවක් කියන්නේ. ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්ම වාක්‍ය ඔය. ඔකේ අර්ථය ඔක නෙමෙයි උඹලා වරද්දගෙන දැන් මේ ලෞකික අර්ථයෙන් අරගෙන ඇදලා උඹලා එකක් කරගෙන ඉන්නේ. ඔක බුද්ධ වචනේ. එඳ අනිත්‍ය දුක්ඛලත් උඹලා එකක් නෙවෙයි. උඹලා ඔක විග්‍රහ කරන්න දන්නේ නැහැ. මෙන්න මේකේ නියම අර්ථය මෙන්න ඔය පදේ කාගේද ඔක මට පෙර හිටපු බුදුන් වහන්සේගේ. උන්වහන්සේ තමයි ලෝකෙට දේශනා කළේ. ඒකේ දරගත්තා පස්සේ අර්ථය වැහිලා ගිහිලා ලෞකික අර්ථයෙන් උඹලා ගේනවා. සතර බ්‍රහ්ම වෙන්නේ අපි ළඟ තියෙනවා. අපිත් ඔයාලට සතර බ්‍රහ්ම කියන්නේ කියන මෙත්තා කරුණා උවිතා උපේක්ෂා කියන ඔය පද හතරේ වල ලෝකේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය ටික උඹලා එකක් නෙමෙයි. ඔය ටික දේශනා කළේ මඩ වෙල හිටපු බුදුන් වහන්සේ නම. උන්වහන්සේ දේශනා කරපු එක අර්ථය වහගෙන තමයි ලෞකික අර්ථයෙන් උඹලා දාගෙන ඉන්නේ උඹලා එකක් කියේ. ඔන්න ඔය ආදිවාසී මේ ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ඒ වගේම සත්‍තබොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග මේ සියලුම ප්‍රධාන කොටස් පිළිබඳව වචන වැල් තිබුණා ඒ කාලේ. ඉතින් ඒ වැදී තිබිච්ච ක්‍රමයක් තමයි ඒවා පෙන්න ගම අකුරු වටයි පද තුනයි තමයි බුදුරජාණන් දේශනා කරන වචනේ ගේනවා මේක මොකද්ද කියලා දන්නේ. ඉතින් අන්න ඒවා ගෙනා පවසාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණේ තමයි එක විග්‍රහ කරලා දෙනවා. මෙන්න මේ ටිකයි බුදුරජාණන් වහන්සේ නම ලෝකෙ නොදන්න දහමක් වශයෙන් පෙන්නන්නේ. අනිකවා ලෝකයට විවිධාකාරයෙන් ගෝචරයි. හත්තුන මලා ඉන්න පුළුවන් හොරගම් කරන්න නැතුව ඉන්න පුළුවන් ඒවා සාමාන්‍ය වැරදි බව දන්නවා වැරදි අත්හැරලා ඉන්නේ හොඳයි කියලා දන්නවා. ඉතින් එහෙම කියා ගන්න සාමාන්‍ය මිනිසෙකගේ නුවණටත් ඔක ගෝචර නිසා. ඔබේ මොකද්ද අදහස ඔබේ බලන මොකද්ද? මම මේ හත්තු මරන්නේ ඒක හොඳ නෑ කියලා කියන්නේ කෙනෙක්. මම හොරගම් කිරීම හොඳ නෑ කියලා ධර්ම දේශනා කරන කෙනෙක්. ඒව අනුකරණ කෙනෙක්. සාම විත්‍යාචාරය හොඳ නෑ කියලා ඒක වැරදි කියලා ධර්ම දේශනා කරනවා මම ඒව කරන්නේ. ඒ වතක මම ඉන්නවා. බොරු කියන එක හොඳ නෑ අනුරාවර්තන එක හොඳ නෑ කියලා මම කියනවා. මම ඒක නොකියන දරක ඉන්නවා. මේදී තමන් ඒ වතේ ඉඳලා අනිකයටත් ඒක කරන ධර්ම දේශනා මේ ලෞකික කාලෙ තිබුණා. ඒව අනිකයටත් ගෝචරයි. ඉතින් ඒව හොඳ දේවල් නෙදී හොඳ ප්‍රතිඵල තියනවා නු සුගතියට යන්න පුළුවන් කියලා. එහෙමත් අරගෙන හිටියා. මේ අබුද්ධෝත්පාද කාලෙත් බුද්ධෝත්පාද කාලෙයි බාහිර රවතුණු. ඌවයි ක්‍රමාර්ගින් ලෝකයට ධර්ම දේශනා කළා හොඳ පැත්ත ලෞකික වතේ. හැබැයි ඌව එකක්වත් නිවන් මඟ නෙමෙයි. නිවන් දකින්න ඊට වඩා ප්‍රඥාව මුල් වෙච්ච වාද්‍යය තියෙන ලෝකේ ඇත්ත දැනගන්න. ලෝකේ යථාර්ථය දැකන දැක්ක දවසට පේනවා අනේ මේ අසාර ලෝකයක් නෙමෙයි මේ මේ මේක නිසා ඔක්කොම රඟන්නේ මේ. හොඳ ඒවා හොයන්නේ නරක ඒවා හොයන්නේ ගැටෙන්නේ ඇලෙන්නේ බුලා වෙන්නේ මේ බුද්ධාම වෙන්නේ මේකේ තියෙන මේ කුණු ගොඩවල් වලට දෙහිදී දකින්න දවසක් එනවා මේ ලෝකේ යථාර්ථය දැක්කහම. අන්න ඒක තමයි ලෝකේ වැහිලා තියෙන්නේ. අන්න ඒක තමයි මේ ලෝකේ අනිච්ච නොවන දුක්ඛ නොවන අනාත්ම නොවන කිසි දෙයක් නැහැ. මෙන්න මේක හොයාගන්න. මෙන්න ඇත්ත මෙන්න වැහෙන එක මෙන්න මේකයි බුදුවරු පහල්ලා කියා දෙන ලෝකෙට කියලා වෙන්නේ ඔය වෙටි. ඔන්න ඔය පොල්ල තෝලා ගත්තා තව නිවන් දකින්න අමුතු වන දෙයක් නැහැ ඔතනම ඔක්කොම තියෙන්නේ. ඒ නිසා අර්ථ කරලා තීනි පද සම්බුද්ධ වෙන ප්‍රකාශය ඔය අකුර වටේ වල් තුනයි තමයි බුදුවරු ප්‍රකාශ කරන්නේ ඔය ටික දැනගත්තා නම් මහා ගුණ ධර්ම අවබෝධය ඉවරයි. නිවන් දකින්න අවශ්‍ය කරන මහා ධර්මස්කන්ධයක් ඔය අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ වචන තුනේ තියෙනවා. ඔය තුන තේරුම් ගත්තාම අමුතුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට කරන්න අමුතු දෙයක් නෑ. අවබෝධයේ ප්‍රඥාවට ගෝචරලා එනවා. බුදුරන් වහන්සේ දේශනා කරන ඒ නිසා මේ ත්‍රිලක්ෂණයයි චතුරාර්ය සත්‍යයයි මුල් කරගෙන මේ කරන දේශනාවට. පද අප්‍රමාණයි, වචන අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි, නිරුක්ති අප්‍රමාණයි. අවබෝධ කරගත කියලා විවිධාකාර උදාහරණ උපමා වලින් මේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම ස්වභාවය ඒ අනුව චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඒ තව තවන්ගේ උදාහරණ උපමා වලින් කියනකොට එක එක කියන්නේ එක එක විදිහට වැටෙනවා. අන්න එහෙම උදාහරණ උපමා වලින් විග්‍රහ කරලා දීමේ හැකියාවක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා අර නිරුක්ති පරිසම්පදා ඥානීය කොටස. මෙන්න මේකේ අදහස ඉන්නේ මෙහෙමයි කියලා. මෙන්න මේ උදාහරණ යනවා හිතලා බලන්න. මෙන්න මේ වගේ තමයි ওই අදහස ඉන්නේ කියලා තව තවත් ක්‍රමකින් අවබෝධයෙන් ඉන්න වචනේ අර්ථය වැටහෙන්න විවිධාකාර උදාහරණ උපමා අරගෙන පෙන්නනවා. ඒ පෙන්නන ක්‍රම වලින් විග්‍රහ කරලා දෙනවා. අන්න ඒ ටික කරගන්න තමයි බුදුරජාන් වහන්සේ පෙන්නේ පද අප්‍රමාණයි, අකුරු අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි. මේ චතුරාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය මෙච්චර කියලා ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණ විදුක්ඛ ආදී වශයෙන් පොතේ තියෙන ওই පොඩ විතරක් නෙමෙයි. ඔය පෙන්නේ මූලික මාතෘකාව. ඔය අනුසාරයෙන් තේරුම් ගන්න දුක විග්‍රහ කරන්න ඉති කෙලවරක් නැතුව විග්‍රහ කළ හැකියි. ජාති කියෝ මොන මොනවාද ජාති? ජාති විවිධාකාරයි. අප්‍රමාණ ජාතියකින් ඔබ විග්‍රහ කළ හැකියි. ජාති දුක කිව්වහමකින් එක එක තැන එක එක විදිහට තැනට ඔබින විදිහට ජාති විග්‍රහ කරනවා. මේ සත්‍යයේ උපපටි ජාතිය විග්‍රහ කරන තැන ජාති මේවා කියලා විග්‍රහ කරනවා. ජාති ධර්ම සූත්‍රය තව සූත්‍රයක වෙන මේ ලෝකේ ජාති නොවන දෙයක් නැහැ. සජීවී අජීවී සියල්ලටම ජාති කියන නම භාවිතා කරනවා. මේ අනුව ජාති කියනවා. ඒ වගේම ජාති කොටස් තියෙනවා, ශරීරයේ කොටස් ජාති තියෙනවා. ඒවත් ජාති. කෙත් ජාති, ලොම් ජාති, නියපොතු ජාති, දත් ජාති, හම් ජාති, මස් ජාති. මේ නහර ජාති, ඇට ජාති, ඇට මිදුළු ජාති මේ හැම එකම ජාති ප්‍රභේද තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ජාති එකාකාර නැහැ. මේ ජාති කියන්නේ මොනවද කියලා දැනගත්තහම අන්න එතෙන්දී අපිට බලමු මේ ජාතිවල ස්වභාවය මේකයි. ඒක පළ තියෙන්නම අවශ්‍ය නැහැ. සත්තරන් ජාති, රිදි ජාති, මේවත් ජාති. ජාති ධර්මවල සංකීර්ණ, මුතුබැණි, ඌර කුකුර, එළුව හර, අමුදරුව, ඥාති හිතාසි, ගේදොර, ඉඩකලන්, ගස්කොලන් මේ ආදී වශයෙන් මේ ඔක්කොම ජාති ධර්ම කියලා විග්‍රහ කරන ජාති ධර්ම සූත්‍රය. ඉතින් එකතැනකින් කොටසක් අරගෙන ත්‍රිපිටකයෙන් සර්පවාද කරන්න යනවා. අමාරුයි අමුතු බල කියන්නේ බුදුහාමතු උතනේ ಜಾති කිව්වේ කතන්ත වික්කවේ ಜಾති කියලා මේ ලස්සනට පැහැදිලි කරලා තියෙන කියලා තියෙන ಜಾති ආදී නිතේසං තේසං සත්තාන සම්මි සම්මි සත්ත්‍නිකාය ಜಾති සංජාති ඔක්කන්ති අබිනිබ්බති කන්දාරම් පාදු බව ආචලන පටලාව අයනුච්චටි වික්කේ ಜಾති කියලා මේ පෙළලා තියෙන බුදුගන්නාගේ ಜಾති දැන් ඔය මොනවද කියන බණ කියලා තරක කරන්න පුළුවා කෑල්ලක් අල්ලගෙන එකතරින් කෑල්ලක් කරන්නේ බණ කියන්නේ කියලා බෑ කියන්නේ ඒතර සාගතා වෙහිලා ඉතින් හොඳට හැමතැනම දැකලා තේරුම් බර හිටවන යමක් විග්‍රහ කරන්න. ඉතින් ඒ වගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියනකොට දැන් ඕවාගේ මේ සෞඛික වශයෙන් එන්නේ කාලෙන් කාලෙ මේ අදහස් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා සාසීව බුදුරජාණන් වහන්සේ ලෝකේට ලෝකෝත්තර ධර්මයක් දේශනා කරපුවාම. ඒ ධර්මයේ ලෝකෝත්තර අර්ථය යටපත් වෙලා කල්යනකොට ලෞකික අදහස් වලින් වැහිලා ගිහිල්ලා. ඒ වචනවලට ලෞකික අදහස් දෙන්න පටන් ගත්තා. හැබැයි සාසනේ අතුරුදහන් කියන්නේ ওই ටිකේ. අර අතුරු කිවන්නට වැඩක් නැහැ. අර්ථය වැහුණොත් ඊට පස්සේ ප්‍රතිවල් ලබන්න බෑ. එහෙනම් අදත් මේ වෙනකොට ඒ වගේ සෑහෙන වචනවල අර්ථය මේ සාමාන්‍ය ලෞකික අර්ථයකට වටවැදිලා. එහි තියෙන නිවන් දකින්න හේතු වෙන ලෝකෝත්තර අවබෝධය ලබන්න හේතු වෙන ගැඹුරු අර්ථය වැහිලා ගිහිල්ලා. අනිත්‍ය කියන වචෙන්ද මේ කාලේට අනිත්‍යයි කියන වචනේ දෙනවා. අනිත්‍ය කියන්නේ මොකද? අනිත්‍යයි. සබ්බේ සංඛාර අනිත්‍යාති කියන්නේ මොකද? සියලුම සංඛාර ධර්ම අනිත්‍යයි, ස්ථිර නැහැ. දැන් මේ විදිහට හත් දෙනා අපිට දීලා තියෙනවා. අපි මේ ගත ගාම මෙහෙම භාවිත කර කර එනවා. නාම ගොත්ත නජීරති කියලා දේශනායි තව කරොසු කියන. නාම ගොත්ත දිරන්නේ නැහැ කියලා. සියල්ල අනිත්‍යයි කියන සියල්ල ස්ථිර නැහැ කියලා ගත්තා. ස්ථිර නැත්නම් මොකද සිද්ධ වෙන්නේ? ස්ථිර නම් ඉතේ පවතිනවා, ස්ථිර නැත්නම් ඉතේ පවතින්නේම නැහැ. නාම ගොත්ත නජීරති නාම ගෝත්‍ර දිරන්නේ නැහැ. දිරන්නේ නැහැ මැරෙන්නේ නැද කොහොමද? මැරෙන්නේ කොහොමද? දිරන්නේ නැත්නම්. දැන් නාම ගෝත්‍ර කියන්නේ මොනවද කියපුවා? නාම ගෝත්‍ර විස්තර කරනවා. අපේ මතක සතහන. අපිට යම් කිසි දෙයක් මතක් කරන්න පුළුවන්. අමතක වෙලා තුනත් ආයෙ මතක් වෙන්නේ නැනම මතක් වෙනවා. ඊට පස්සේ දිවස් පහල වුණොත් එහෙම තව තවත් ඉහළ පෙරවිතු කඳ පිළිව දකින්න පුළුවන් වුණොත් එහෙම දැන් අමතක වෙලා තිබ්බ පෙර જાතිය නව මතක් වෙනවා. හැටි මතක් වෙනවා. කාපු බීපුව මතක් වෙනවා. හිරු පිරිස මතක් වෙනවා. කතා කරපු භාෂාවල් මතක් වෙනවා. කතා කරපු පිරිසේ හිටපු දැන් ගේ දොරවල හැටි පෙරපු කියපු හැකි රස්සා මේ ඔක්කොම මතක් වෙන බලන් ගන්න. ඊට පස්සේ තව ටිකක් මතකේ ප්‍රගුණ කරලා ගත්තාම ඒක එක්තරා ඥානයක්. ඒකට ගෝචිලා ඊට ඉස්සෙල්ලා මෙහෙම භාවය ඇති වුණා. ඊ අත්බැ විදිහට මේකේ උපන්. ඒක ඉදලානේ මේකට මේක පහලෙන් ඉස්සෙල්ලා හිටියේ. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා අහවල් එකේනේ හිටියේ. එදා ළම මේකයි ගෝත්‍රේ මේකයි කතා කළේ මෙහෙමයි මේක ඇවි බිවේ මෙහෙමයි. මේ මෙහෙම දැකීමේ හැකියාවක් ලැබෙනවා. මේවට කියනවා නාම ගෝත්‍ර. මේ වතහන් වල ડોක්ටර් කියන්නේ නාම මිසේ නාම ගෝත්‍රල අනාදි සස්වාරි නාම ගෝත්‍රල සිහි කරනවා. ඒ නාම ගෝත්‍රල ඇති වෙලා හැම තිබුණා. වැළඳිලා තිබුණා කොහොමද සිහි කරා? එහෙනම් මේක සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉස්සෙල්ලා මම සුමේදලන් තාපසේක වෙලා හිටියා. ওই නියත ඉවරණ ලැබු කාලේ මට මතකයි කියලා බුදුදාන වහන්සේ දේශනා කළා. එදා දීපංකර කියලා බුදු පියාණන් වහන්සේ එන වගේ පාදමූලයේදී මලවලක දිගා වෙලා මම මෙන්න මේ විදිහටයි ඉඳලා ඒ ඉවරණි ලබා ගත කියලා බුදුදාන වහන්සේ දේශනා කළා. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහා ගිහිල්ලා ඒ දැකම මතක සතහන් එහෙම අමතක වුණෙත් නැහැ. අර මහා ඥානීය මතුවේට මතුණා. හැබැයි මතුණාට පස්සේ ඒ ඉදාහිට වූ ඒ විවරණ ගන්න වෙලාවේ සුමේද තාපසතුමා දිගර තිබුණ රැවුල එක රැවුල් ගහක් පැහිලා තිබුණා. ඒක එහෙමමයි මතකේ. සාර අසංගේ කාල්පලක්ෂයක් ගිහිල්ලා අර මතක සතහනේ රැවුල් ගහක් දෙකක් පැහිලා නැහැ සුමේද තාපසයාගේ මතක සතහන. මතක සතහන එහෙමවා. මෙන්න මේකට කියනවා දිරුවේ නැහැ. නාම ගෝත්‍රේ දිරන්නේ නැහැ. එහෙනම් නාම ගෝත්‍ර සංකතියද අසංකතියද ඇහුවා. සකස් වෙච්ච එක නිකන් හැදුනේ. ඒ වැඩි කොරෝපින්ද නේ මතක සතහන හිටියේ. ඒ සුමේදන තාපසේ කිදෙන හැම වෙලක් කරලා හිටන ඉවර ගත්ත හින්දනේ මතක සතහන හිටියේ. එන සකස් වෙච්ච එක සංකතය. එන සියලුම සංකත අනිත්‍යයි කිව්ව තික්තිර නැහැ කිව්ව ඔය තියෙන්නේ නේ. දේශනාව කියලා තියෙන්නේ නාම ගෝත්‍රල ජීවිතය දිරන්නේ නැති එකක් ගැන. එන අපේ ජීවිතයේ වැඩි හරියක් මොනවා කියලා අපි ජීවත් වෙන්නේ. මතක සතහන් නැතුව අපේ ජීවිතේ මොහොතක්වත් ඉදිරියට ගෙනියන්න බෑ. අපි කතා කරන ක්‍රියා කරන මේ හැම එකක්ම කරන්නේ ඊට එහාට විතර මතක සතහනක ආධාරය ඉන්න. අපි මේ සිංහල භාෂාව කතා කරන්නේ ඉගෙනගෙන තියෙ මතකේ නැත්නම් අපිට ඉගෙන ගත්ත භාෂාව මතක නැත්නම් අපි අද මේ වචනේ ගොතන්නේ කොහොම කොහෙන් අරන්නේ? අලුතෙන් කොහෙන්ද අපිට වචන? අර ඉගෙන ගත්ත කෙනේ මතක් වී ඇදි ඇදි එන්නේ මේ වචනේ විතරයි. අපි යකිසි කෑමක් කණ්ඩයක් බත්තිගාන කියලා කියන්නේ මොකද්ද කියලා අපි දැනගත්තේ කොහොමද? ඉස්සර කව බත්තිගානේ හැටි මතකයි. බත්වල හැටි මතකයි. ව්‍යංජන වර්ග මතකයි. ඒ මතකේ ආධාරින් නේද අදත් මේ කජු ව්‍යංජනේ මේ බත් කියන්නේ මෙවයි මේ නියුරු හාලින් දුවපු බත. මේ සම්බව බත. ඔය වෙන් කරගන්නේ ඔක්කොම කරගන්නේ. මේක තමයි බෙදර හැන්ද කොහොමද දන්නේ? ඒ මොහොතේ කවුරු හරි ගිහින් ගහෙන් ගෙඩියෙන්නේ හතෙන් දැමලන් ගිහම ඌ දන්නේ නැහැ නේ මොකවා. බත් කාවන් කියලා දැම්මම ගිහින් බත් කියන්නේ මොනවද කියලා අහනවා. දන්නේ නැහැ බත් කීයක දන්නේ නැතිලා මේ දැම්ම. ඉතින් කාවන් කියන වචනේ තහ ඇති වුණා. කාවන් කියන්නේ මේක ආහාර ගන්නවා කියන එක දන්නේ නැත්නම් කාවන් කියන්නේ මොකද කියලා වචනේ අහන්න වෙන්නේ. දැන් නුලන් භාෂාවකින් අපි කතා කරන්න කියන දේ අපි ගිහින් බලා හිටියා. ඒගොල්ලෝ ඒ භාෂාවෙන් විතර බත් කන්න කිව්වා. අපි හතර දිහා බලන්නේ මොකද කිව්වේ කියලා තෝරගන්න බැහැ. ඇයි අපිට තේරුන්නේ නැත්තේ? අපිට ඊට ඉස්සෙල්ලා ඒ වචනේ අහලා තේරුම් ගන්න තිබුණා නම් තමයි ඔය මතකේ නැగిලා එන්නේ. ඒ අනුව තමයි මේ කිව්වේ අහවල් අදහසක් කියලා තෝරගන්න. අපි දැහැත් ඉඩක් වල ගන්න යනවා. දැන් අපි අරන් බුලත් වලේ ගන්නේ කොහොමද? මේක ඉස්සෙල්ලා බුලත් පිළිවඳ මතකේ තිබුණේ නැන්නා. අපි බුලත් අඳුනනවා. මේවා පුවක් කියලා මතකේ ගෝචරලා තිබුණේ නැත්නම් පුවක් කැලලක් වෙන් කරගන්නේ කොහොමද? මේවා හුණු කියා තේරුම් ගත්තේ නැන්නා. ඒ ගන්නේ කොහොමද? ප්‍රමාණයේ කොච්චර කියලා දැක්කේ නැන්නා. ප්‍රමාණයට කොහොමද ඒක සාස් කරලා ගන්නෙ? ඒ ඔක්කොම මතක සලහන් නැත්නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? මල මුත්‍රා කරන්න යනවා වැසිකිළියේ. වැසිකිළියේදී විචේන මතක නැත්නම් ඉස්සර දිච්ච මතකේ තිබුණ නැත්නම් අපි කොහොමද යන්නේ වැසිකිළිය හොයාගෙන? ඉඳ ගන්න හැටිත් මතක නැත්නම් ඉඳ ගන්නෙ කොහොමද? මල පහ කරන හැටිත් දැනගෙන හිටියනම් මල පහ කරන්නවත් බෑ. එකිනෙ පොඩි එකා ඇඟේ මල පහ කරගන්න. අධ්‍යක්ීමෙන් අධ්‍යක්ීමට ඇවිල්ලා මතක ආවට පස්සේ තමයි මෙහෙම මල පහ කරලත් මගේ ඇඟේ. මෙහෙම හොඳට තැනක නොගැලපෙන දෙන්නේ. අනික අය ඉනහරන ලැජ්ජයි. ඒකින වල පහ කරලාට යන්නේ හැංගෙන තැනක පිළිකන තහට පොඩි එකා දුවනවා. ඔහොම හොම ගිහලා ඊට පස්සේ හොයනවා පිට ගඳ ගහනවා. ඒකින මේකේ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ වෙති කිලිය හදලා තියෙන්නේ. ඉතින් ඔහොම හෝ දැනගෙන දැනගෙන තමයි පොඩි එකා වැසිකිළියට මේ මල පහ කරන්න යන්නේ. ඔය සියලුම දැන නාම ගෝත්‍ර අත්හැරලා හිටන් ජීවිතයක් ගත කරන්න බැරි වාට සාක්ෂි එක. එනම් මේ සෑම සත්‍යයකම ජීවත් වෙන්නේ දිරන්නේ නැති නාම ගෝත්‍රය අසුර කරගෙන ඉවහොකට. නැත් යල්ල ස්ථිර නැහැ. සියල්ල දිරනවා සියල්ල වෙනසෙනවා කිව්වත් මේ මොකද්ද වෙන්නේ? ගලපන්නේ කොහෙද ඉඳන්නේ? ධර්මයේ පරස්පරයිනේ කියන තැන. එහෙම නෝ. අපි දැන් හොයලවන්නේ ධර්මයේ පරස්පරයිනේ බෑ පොතනකෝ. ධර්මයේ සත්‍යේ නම් සත්‍යෙ උඹලයි මැදයි අගයි පොතන බැලුවත් ගැලපෙන්න ඕනේ. නොගැලපින් තියෙන්න බෑ. එහෙනම් දිරල් නැති එකක් තියනවා කිව්වොත් ලෝකේ හටගත සියලුම සංකතයෝ දිරනවා, වෙනසෙනවා. අයිසරි තාවදිනේ සයික දිරන්නේ නැහැ කිව්වොත් ඒක ගලපන්න බෑ. එහෙනම් මොකද්ද මේ කිව්වේ? අනිත්‍ය කියන වචනයෙන් පෙන්නුවේ මොකක්ද අනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරා මරණ අනිත්‍යයි කිය. උපන් සත්‍යයට ජරාව මරණය ඉතිර නැහැ කිව්වොත් හරිද? ජරා මරණ අනිත්‍යයි. උපන් සත්‍යයට මරණය ඉතිර නැහැ. ගැලපෙනවා. උපන් සත්‍යයට ජරාවත් ඉතිර නැහැ කිව්වොත් ගැලපෙනවා. ජරා මරණ පරිත්‍යාගපාල ධර්ම. ජරා මරණ ධර්ම අනිත්‍යයි කියලා කියන්නේ. කොහොමද ගැලපන්නේ ඒක? හැබැයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර්ථයක් නම් ජීවිතේකේම වෙලා හොයන්න නැහැ. අනිත්‍යයි කියන්නේ අනිත්‍ය කියන වචනේට අනිත්‍යයි කියලා මේ සිංහලට අර්ථ දීපුවාම තියෙනවා මිස. බුදුරජාණන් වහන්සේ ඉතිර නැහැ කියන එකටයි මේ අනිත්‍ය කිව්වේ කියලා දේශනා කරපු තැන ත්‍රිපිටකේ නෑ. එහෙනම් අපි අනිත්‍ය හොයාගෙන ඉන්න ඕනේ. බුදුරන් වහන්සේම දේශනා කරපු තැනක් තියෙන්න ඕනේ අනිත්‍ය කියන්නේ මොකද්ද? ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලිව දේශනා කරනවා. කතමාචානන්ද සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. ආනන්ද මේ සියලු සංඛාරයෝ අනිත්‍යයි කියන සංඥාව කුමක්ද? මොකද්ද ඒ කිව්වේ? ඉදානන්ද බික්කු සබ්බ සංඛාරේසු අට්ඨී යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. මෙන්න බුදුරජාණන් වහන්සේ අනිච්ච සංඥා විග්‍රහ කරා. ආනන්ද මේ සියලු සංඛාරයන් පිළිබඳව අට්ඨී යති මෙවා ඇට ගොඩක් වාගේ ඇට හා සමානයි. මේක උපමාව. ඔය උපමාව රෝවැල සංග්‍රහයන ලස්සන දේශනා කරලා තියෙනවා. එදා හැඟෙවෙන්නේ ඉස්සෙල්ලා දිවිච දහම් පද සිංහල අර්ථ වෙන්න පුතන් තියෙනවා. දෙවර සංගලාවේ තියෙන. මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්තිරුමක් ඵලයක් නොලබන්නේ. ලෙස් ඒ සැපතට ලොබ නොසිතන්නේ දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ. මෙන්න මේ අදහමින් පෙන්නවා අර්ථී යටි කිව්වේ මොකද? මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා අපි හිතන්න කියන්නේ කරන්න පටන් ගත්ත දේවල් තියෙනවා. මේවා හරියට ආස්වාද විදවිදා ඔය පස්සේ අනේක බල්ලෝ බල පුරවා ගන්න දැන රස ආස්වාදයේ තිගිජු වෙලා මස්කළු හපහප ඉන්නවා. කොච්චර හැපුවත් ඒකේ උගේ බල පිළින්නෙත් නෑ, උගේ තෘප්තිය ඉවර වෙන්නෙත් නෑ. උගේ කටම කැපි කැපි ඌටම ලේක හැවෙනවා, උගේම ලේක හැවෙනවා මිසක් මස් කටේ මොනවද උට ගන්න හරයක් තියෙන්නේ. ඒක කෑවට උගේ බල පිළිනවා. මෙන්න මේ වගේ තමයි පංචකාම වස්තු මස් කටුවා. මේවා තමයි මේ සංඛාරයන්ගේ ස්වභාවය. මස් කටු උලා කරන බල්ලෝවා මිනිසු මනවර්ධන රූප පස්සේ මනවර්ධන ශබ්ද මනවර්ධන ගන්ධ මනවර්ධන රස මනවර්ධන පොට්ටබ්බ යමකින් දෙනවද? ඒවා පස්සේ දුවනවා මම කරගන්න මගේ කරගන්න උත්සාහ කර කර. ඒවා ආස්වාද විඳින්න ඒවා ඇතුළු කරගෙන දඟලනවා. විඳිනවා කෙලවරක් නැහැ. නමුත් අර බල්ලගේ බඩ පිළි නැතුව වාගේ ආස්වාදයෙන් පූර්ණ වෙන්නේ නැහැ මිනිස්යාට කවදාවත්. මනවර්ධන රූප මෙච්චර බැරුවා දැන් ඇති කියන දවසක් එන්නේ නැහැ. මනවර්ධන ශබ්ද මෙච්චර හැම ඊට පස්සේ නම් ඕන්නේ නැහැ කියන අදහසක් එන්නේ නැහැ. තව තවත් මේ පසරම යොමු කරනවා, නැඹුරු කරනවා, අසහානියම වැඩි කරනවා. ලබා ගත එක කිතුරු වෙන්නේ නැහැ. ඇහුවා කිව්වා මිසක් අහපේක මේන් කියා ඉතුරු වෙලත් නැහැ. අහනවා ගියා, ආවා ගියා ඔය තරම් සිද්ධ වෙලා තියෙනවා. අන්න හරායේ හරය හෙවිවොත් එහෙම කොහෙද තියෙන්නේ? හරයක් තියනවා කියලා බලනකොට හරයෙන් තොරයි කියන එකයි පෙන්නන්නේ. හර අයති මේක හරයයි කියලා ගන්න දෙයක් නැහැ. දැන් මොකද්ද බලන්න? ඒකට උපමාවක් තියෙනවා කෙහෙල් කොටය. කෙහෙල් කොටේ අරගෙන හරයක් හොයන මිනිස්සයා හරයක් බලාගෙන හොද දිග කරා කිලින් තියෙන කඳක්ම වුණා කියලා. ඕක වතුරු ගහනවා අන්තිම වෙනකන් හරය හොයන. බරුව තන්තිවල වතුරු ගහලා ගියා කෙහෙල් කඳේ හරයක් හම්බ වෙන්නේ නැතුව වාගේ තමයි. මෙන්න මෙහෙම තමයි මේ සංඛාරයන්ගේ ස්වභාවය. හරි වටිනා දේවල් කියලා අදහසක් ඇති කරන්නේ. ඒ අදහස ඇති කරගත්ත දේ වතු විට ඒ මැත්තේ හිතනවා කියනවා කරනවා ගොඩනගා ගන්න උත්සාහ කරනවා. හරියට කොහොම දේවල්ද කියලා බැලුවොත් ඔය හරියක් තියනවාද කියලා. කෙහෙල් කඳක් වතුරු ගහලා ඇතුලේ කොතුලක් කොවුලක් නැතුව වාගේ. ඔය හේකින්වත් කොච්චර හිතුවත් කොච්චර කිව්වත් කොච්චර කළත් ඔය සම්පත්පත්ේ යනවා කියලා ගියාට. කවදාවත් සත්‍යයන හරයක් හම්බ වෙන්නේ නැහැ. මුලාවටපත් වෙලා කෙලවර වෙනවා මිසක්. සැනසුමක් ලැබෙනව නෙමෙයි. ඔන්න ඕක ඇත්තද බලන්න. jigucchati. ඉන් වතනේ ෘප්තිය ගන්න නැතුව ඔයා හොරගන්න බෑ. මොනවද මේ වෙන්නේ? මේවා ගන්න හරයක් ඇතිව නෙමෙයි. ඕකට දුන්න වතනේ කපිලංග අවස්තිය වතනේ තියෙනවා. jigubie. අන්නේ ඒ ස්වභාවය ඒවා. ඔය තියෙන්නේ. jigu කියන්නේ මල මුද්දරවා. ජීගෝ කියලා කියන මල මුත්‍රාවල හරියටම ඉලෝකේ තියෙනවා හරි හොඳයි කියලා වස්තේ කියන මල මුත්‍රා ගොඩවල්වා. ඔයා ගඳක් තියෙනවා මොනවද ගඳ? කාමයේ ගඳ, ද්වේෂ ගඳ, මෝහ ගඳ, ඔබ තමයි ලොකුම ගඳ. ඒකට අහු වුණාට පස්සේ කවදාවත් දුර්ගන්ධ දේවල් ඇසුරු කරගෙන සුගඳක් ගන්න බැරි වුණා. කාමයේ ද්වේෂ මෝහ මතුවෙන එකක් හැම වෙලාවෙම ඉඳන් ඔය ආස්වාද පස්සේ ගිහිල්ලා වෙන හැම වෙලේ එකක් නැහැ. එහෙනම් ගඳක් නම් හැම වෙලාවෙම සංසාර ගඳක්. සංසාරිකයේ හොය හොය යනකොට හම් වෙන්නේ මල මුත්‍රා උපමා කරලා තිබෙන සාග දුර්ගන්ධයේ, ද්වේෂ දුර්ගන්ධයේ, මෝහ දුර්ගන්ධයේ කියන දුගඳක් හමන කොටසකට, කිලිටි කොටසකට වැටෙනවා මිස වෙනා හොඳ එකක් හම් වෙන්නේ නැහැ. මෙන්න මේකයි ස්වභාවය. ඔන්න ඔය ධර්මතාවයේ ලෝකේ ඕකක් ඇදගෙන දැනගැනීමට කියනවා අනිච්ච හේවත් අනිහී කියලා දැනගත්තා. ඔක දැක්කහම මොකද වෙන්නේ? ඔය ආස්වාද මාත්‍රියේ පස්සේ ඔය අතුරු කරන්න ගියාම ඒ බුද්ධිලට හම් වෙන්නේ යම්කිසි જાතියක් හටගත්තාද? ඔන්න ඔය සංකාගේ ගොඩනගාපු හැම ජාතියකම ස්වභාවය මොකද්ද? ජරාවට මරණයට පත් වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස පහළ වෙනවා. එහෙමනම් ඒවා එකට කැමති නැහැ, ප්‍රිය නැහැ. ප්‍රිය නැති උනාලා කරන්න දෙයක් නැහැ. ඒවා විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස අත ගන්නවා නම් ඒක සැපත දුකද කියලා ගුවාම මොනවා සමුදුවේ කියන්නේ නැහැ. සැපයි කියන්නේ කවුරුවත් හැකියාවක් නැහැ. මේකට ආගම් වේදිය, ಜಾති කුල මල වේදියක් ඕනේ නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරේ අහන්න. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස යම් ಜಾතියක් ඇසුරින් හට ගන්නවා නම් ඒක හොඳද? ඒක බෞද්ධයෙක් කියලා හොඳයි කියන්නේ. හොඳයි කියනවා. ඒක නරකයි කියනවා. ඉතින් හොඳයි කියනවාද අනිකක්? නෑ කාටවත් නරකයි නෙවෙයි. මුලේ තියෙනනම් එච්චරයි පඤ්ඤාවන්තස ආයන් ධම්මෝ කියලා බුදුන්හාති දේශනා කළේ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයයි මිසක් මේ අහවල් ಜಾතිකයටයි අහවල් ගෝත්‍රිකයටයි කියන හැම දේශනා කළේ නෑ ප්‍රඥාවන්තය. ප්‍රඥාවන්තයල මේ අහනට ඔගල උත්තරේ තේරෙනවා. මහා ප්‍රඥාව කියලා අමුතු ಜಾති ඔලුවක් ඕනේ නෑ. හදට යන්න මුලයක් ඕනේ නෑ ඔකට. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේවා යම්කිසි ಜಾතියක් ඇසුරින් හට ගන්නවා. ඒ ඇසුරු කරන එක හොඳක් වෙයිද හරකක් වෙයිද? මේ ඕර උත්තරයක් නේ ගන්න ඕනේ ඔළුව තියෙන ඔයගොල්ලෝ. ඒකනේ පුණ්‍යාදාසි. එහෙම නැත්නම් සුනීත සෝපාක වාගේ අකුලක් ඉගෙන ගත්තේ නැති සාමාන්‍ය අය ওই ධම්ම අදහස් දැනගෙන නිවන් අවබෝධ කළේද? ඕවා මේ පොඩ්ඩක් තේරුම් ගන්න. නම් මේ පොඩ්ඩ වාගේ වුණාට මේක වටිනාකම අසීමිතයි. මේ දකින්න නුවණ මහා පඬිතුයන් ලබන්න බෑ. ධර්මඥානෙටයි මේක ගෝචර. ಜಾති නරකයි මේ ಜಾති හොදයි කියන කේම තමයි ලගින්නේ. ಜಾති වල හැටි අහලා හිටන් ඉතලා උත්තරයක් අහන්න. ඇත්ත නැත වෙනම දෙයක්. අත්තර ගන්න බැරි එක වෙනම දෙයක්. ඇත්ත හදාගන්න. ඇත්ත බලන්න. ජරා මරණයට පත් වෙනකොට ඒ හේතුවෙන් ශෝකයක් පරිදේවයක් දුකක් දෝමනසක් උපායාසයක් හට ගන්නවා නම් ඒ මොන જાති જાති ජරා මරණයට පත් වෙනකොට බුදුරණන් හත යහන්නේ ඒකයි. ඔබ හොඳයි කිව්ව, ඔබ ප්‍රියයි මනාපයි කිව්ව යම් જાතියක් ඇත්නම් ඒක ජරා මරණයට පත් වෙනකොට නේද ඔය ශෝක පරිදේව දුක් දෝමනස උපායාසය එන්නේ? නරකයේ හැකින්ද ඔබ ප්‍රිය කරන්න හැකින්ද? එන යමකින් යමකට මම ප්‍රිය කරනවා නම් අන්නේ જાතිව තමයි ඔය ප්‍රශ්නේ ඇති කරන්නේ. එහෙනම් ප්‍රියමනාප જાතියම ඔය ටික දුක් කරදර දෙනවා මිස අප්‍රියමනාප જાතියක් නෙවෙයි දුක් කරදර දෙන්නේ. එහෙනම් බලාපොරොත්තු වෙන්නේ මොනවද ලෝකේ? ආස්වාද පස්සෙන් ප්‍රියමනාප જાතියම. එනම් දුක් කරදර දෙන ජාතියම තමයි ප්‍රියමනාප ජාති. ඒ වැසුරෙන්න තමයි ඒවා ජරාවට පත් නොවෙන මරණයට පත් නොවෙන ප්‍රියමනාප ජාතියක් අරගන්න බෑ. ඒ ජාතිය අල්ලගත්තහම ඒක වැරසෙනකොට බලාපොරොත්තු පරිදි නොහිටිනකොට ඒ හේතුවෙන් හට ගන්නවා දුක් කරදරය. එනම් දුකෙන් කරදරයෙන් තොර වෙන්නා වූ ජාතියක් ප්‍රියමනාප ජාතියක් ලබාගත්ත කිසිම සත්වයෙක් ලෝකේ කවදාවත් නැහැ කියේ. හේතු ඇතුව දැකලා දේශනා කළා. හිතලා බලනකොට අපිටත් වෙන්නේ ඒ ටිකමයි දකින්න. කුංචි කාලේ නම් මේ වෙනකන් අපි කුංචි කාලේ ප්‍රියමනාප කරපු දේවල් කොච්චරයක්ද අපි දන්න හැටිය. ඒ ප්‍රියමනාපයෙන් අසුර කරපු ඒවා අදකෝ මොකද වෙලා තියෙන්නේ? ඒවල මොකද වුනේ? බලාපුවහම අපිටම තේරෙනවා. ඒ අපේ ප්‍රියමනාප වස්තු වෙනස් වෙලා ගියා ආකාර. කොච්චර අකමැති වුණත් හරියන්නේ නැහැ. ඒක එසේ නොවේවා කියවල හරියන්නේ නැහැ වෙනස් වෙනවා. අමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් බොහොම දඟලලා කොහොමයි පිරිසත් එකතු කරගෙන ජනාධිපති වුණා, නැමැති වුණා, මන්ත්‍රී වුණා, සත්ත්ව ලබා ගත්තා, වෙඩිපත්තු කරනවා, ඔය මොකද නෑ විශාල සාදු තියෙනවා. ඉතින් සතුළු සාමිති කතා කරමින් බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. වෙඩිපත්තු කරන හදින ගහක් ප්‍රියමනාපයන් හම්බුණා කියලා අවුරුදු පහක් යනකොට මොකද වෙන්නේ? බොහෝ සුළු කාලෙකින් මේ වෙනිවෙනිව තියෙනවා. අනිත් දවසේ අඬනවා, දුක් වෙනවා, බුණ ඉල්ලගෙන පැත්තකටලා ඉන්නවා. එක එක්කවත් මට වෙලාවක් කිව්වේ නෑ. මගේ තියෙන එකත් ඔක්කොම ඉවර වුණා. ඔක්කොම එකලා දැන් මගේම වැඩ ගත්තා. ඔක්කොම ගත්තා. හුළු හුළු වැටෙලා ඉන්න දවසක් එනවා බලා ඉඳලා. වැඩි කල් ගියේ නෑ. එදා සන්තෝෂේ ප්‍රියමනාපෙම යම් තරමක් ආසාවෙන් හිටියද ඒ තරමටම දුක දෙනවා. ප්‍රියමනාප ස්ත්‍රිය කෙරියෝ, ප්‍රියමනාප පුරුෂය කෙරියෝ හිත වැදගෙන කොහොම හරි හිතවත් කරගෙන යාළු වෙලා බැරිලාද කලා කපල් වුණොත් මොකද වෙන්නේ? එදාට යම් තරමක් ප්‍රියමනාපයෙන් බැඳුනද ඒ වස්තුව නැතිවීම නිසා ඒ තරමටම දුකක් වේදනාවක් එනවා. ශෝක කරදේව දුක දවන්ස පාය. ඉතින් අපි දකින්න ඕනේ මෙන්න මේ විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපෙන් අහනවා කවුරු හරි ඔබ අතේ තියෙන මුදල් පර්ස් එක ඔකේ හුඟක් මුදලක් තියෙනවා. ඔබට ඒක සතුටක් දෙනවද? ඔව් සතුටක් නේද? මගේ පර්ස් එකේ හුඟක් සල්ලි තියෙනවා. ඉතින් මට සතුටක්. උත්තරේ දෙනවා. දැන් අපි දකින්නේ ඒක වැත්තයි. අපි ඒක රැකගෙන ඉන්නවා හැම වෙලෙම බයෙන් කවුරුවත් ගණී කිය. මොකක් නිසා? ඒක හොරු ගන්න එකක් හින්දාම. ඒක අරගෙන යන්නේ බොහොම ආරස්සා සහිතව. තරතරයක් ඉන්න බයක් වෙන පැත්තක තනිය යන ගමන කියන්නේ නැහැ. මොකද? ඒක මංකොල්ලකාරයන්ගේ මංකොල්ල කන වස්තුවක් කියලා. කවුරු හරි මංකොල්ල කාගත්තොත් මම බෙල්ල මිරිකා දිහා පැත්තකින් අය කරා යන්න පුළුවන් ලොකු ගානක් ඒක තියෙනවා. ඕක දාගෙන තනිය යන්නත් බෑ. පාර ලක්ෂ ගානක් එහෙම දිනනාලු පොසෙකි. දිවිජ ගානේ හරියට බය වැඩි. රුපියල් 1000ක් විතර තියෙනවා නම් එහෙම ගානක් නෑ. අපූර්වට එනවා. බස් එකේ ආවේ නෑ. බස් වලට වෙන්න තියෙනවා. සුවදයක්ම දෙකක් තුනක් පයින් යන්න තියෙනවා. ගෙදෙට යන කයි යන්න. අපූර්ව උඩ පැන පැන යනවා. රුපියල් 1000යි තියෙන ගානක් නෑ. හැබැයි රුපියල් ලක්ෂයක් හවාරක් ඕකේ දාගෙන එහෙම යන්න සිතුන මොකද? අපි අමාරි වටේට වල්නා දැන් කොහොමද යන්නේ? යන්න කෙනෙකුට නෑ තනිය යන්න වෙන්නේ. පාරේ තනින් තන එක එක ඉන්නවා. එකුඩු කාර්යය අර මොන් ඉන්නවා. මොන් වැල්ලා හරි මේක දැනගත්තත් එහෙම නෑසයි පීයා පෙන්නලා බෙල්ල වෙන කරලා හදින් ගන්නවා. ලොකු බල ප්‍රහණයක් වෙනවා. පපුව ගැහි ගැහි තමයි දැන් වලවිත බල බල යන්නේ. ඉදිරියට යනකොට යන්න වුණොත් එමෙ ගැස්ම දෙන්නේ මොකෙන්ද? බය ඇති ගැනීම ඇති කරන්නේ මොනවද? ප්‍රියමනාප වස්තුව තමයි මේ දෙන්නේ. අපි ඔකත් අරගෙන ගිහින් මල පහව කරන්න බරක් ආවා. දරන්න බැහැ විදහට ගිහිල්ලා ගියා. කොහේ හරි පොටයක් උඩට කමන්නේ හඳගත් අරකට පැත්තකින් තියෙද. ඉඳගෙන ආවා ටිකක් දුර. අමතක කළ හැමවතුම අපි ටික දුරක් ඉන්නකොට මතක් වුණා තියෙන සල්ලි පර්ස් එක කොටේ උනේ. එච්චර කොටේ පල්ලියට යමක් දාලා ආවා. ඒකත් මතකේ තියෙනවා. දැන් බය වෙදින්නේ කොහොමද? මාර දාපු එක ඌරෙක් එහෙම කාලා ගියාද දන්නේ නැහැ වෙලාව. එහෙමත් එකක් හිතෙනවද බය? ආ සල්ලි පර්ස් එක කවුරු හතරන් ගියාද දන්නේ නැහැ කියලා බයක් හිතෙනවා. එහෙනම් වටිනාදී දාලා ආවහම වටිනාදී නැති වෙයි කියලා බය වෙනවා. අර අහක දාපු අලුතිය ගැන අපිට බයක් නැහැ. මොකද ඒක අවිද වටිනාකමක් නැහැ. මෙන්න මෙයාගේ මේ ලෝකේ තියෙන සාරය කියන මේ දෘෂ්ටියක් තියෙනවා. ওই සාරය කියන්නේ කරා දෘෂ්ටියක්. මෙන්න මේ දෘෂ්ටිය අම්තරම බලවත්ද? ඒ තරමටම කැඩෙන, විදින, විනාශ වෙන, කඩන, විදින, විනාශ කරන, කැඩී විදී විනාශ වී යන, හොරු පැහැර ගන්න, නොඑක ආකාර විපරීතයන්ට භාජන වෙන, සමන් කැමති නැති ස්වභාවයන්ට භාජන වෙන, එහෙම ධර්මතාවයෙම තමයි මේ ප්‍රියමනාප සියලු වස්තු. මෙන්න මේක තමයි ලෝක සත්‍යය. ප්‍රියමනාපේ නිසා පස්සේ යන දඟලනවා. ඒක චන්දරාගයෙන් බැදෙනවා. අත්හැරගන්න බැරුව ඒවට ගෝචර වෙන විවිධ සංකල්ප නිසා විශාල දුකකට පත් වෙනවා. මෙන්න සත්‍යය දුක් විඳින හේතුව. එහෙම දුක් විඳලා කොච්චර කාලයක් හරි මම කරගන්න මගේ කරගන්න හැදුවත් කවදා හරි මම කිව්වේවා මම වෙන්නේ නැතුව මගේ කිව්වේවා මගේ වෙන්නේ නැතුව කියලා වෙන දවසක් එනවා. ඒක සියලු සත්‍යෙන්න උකල්නොත් ඔක එනවා. ආවනම් ඒකාන්තේම අහිමි වෙලා යනවා. හිමිකම් තියන්න බෑ. අහිමි වස්තුවේට මගේ කිය මම කිය කිය ඉන්නවා මිස මම නොවන දෙයකට මම කිව්වා මගේ නොවන දෙයකට මගේ කිව්වා කියන්නේ ඔන්න ඔකයි. ඉතින් මේ වස්තු බලාගෙන මේ විදිහට ඉඳලා මං කවුරු වුණා කිව්වත් කොච්චර කාලෙකට අනේ මට වෙච්ච දේ කියලා හූල්ල හූල්ල හිටියත් කොච්චර කාලෙකට මිනිස්සිය කියලා උපන්නා වයසින් ජීවත් වෙන්න මම හම්බුණා නම් අවුරුදු 80ක් 90ක් ජීවත් වෙයි. ඔය අතර කොයි මොහොතේ කොයි જાතියේ රෝගයක් හැදිලා කොයි જાතියේ විනාශයක් කියලා මැරිලයි දන්නේ නැහැ. ඒ මොහොත කොයි මොහොත කියයි ඒ ඔක්කොම අතරින් ගෙවාගෙන ගියත් ඒ ඔක්කොගෙම බේරුණා තවදු 80ක් 90ක් ගියර පස්සේ ඉවරයි. මම කරගත්ත දෙයක් මම කරගත්ත දෙයක් එකක්වත් නැහැ. මම කිව්ව මම කී ගිය අවුරුදු 80ක් තිබිච්ච 85ක් 90ක් තිබිච්ච කයේ තිබිච්ච කොලස් ටික ඔක්කොම දිර දිර එලා හිටන් මහ පොළොවට දිරල යනවා. දෙක දැවිලා පිච්චිලා යනවා. ඔකට වෝචර වෙනවා. මගේ කියපු ඒවා ඔව් මම උඹේ කියා පස්සෙන් ආව එකක්වත් නැහැ. ඒවත් එක අනුනක් තව තවත් කවුරු හරි මම කියන අයුවට ඊට පස්සේ අයිතිවාසිකම් කියනවා. එහෙම නැහැ. මේ ටැගුල ගෙවිලා ඉදිරිලා යනවා මිසක් මම වෙච්ච දවසක් ඒකවත් නැහැ. මගේ වෙච්ච දවසක් නැහැ. අනන්ත සංසාරේ ආපු ගමනේ සියල්ලම ඔච්චරයි. සංසාරේ දැක්කේ නැති නිසා එහෙම ගමනක් ආපු බව නොපෙනෙච්ච නිසා අපිට තේරෙන්නේ නැහැ ඒක. නමුත් ගෞතලා බුදු පියාණන් වහන්සේ සත්සුදක්සේ ඕක දැකලා ඕක යථාර්ථයේ පෙන්ලා දුන්නා විදිහට. මෙන්න මේකයි ලෝක ස්වභාවය කියලා. අන්නේ ලෝක ස්වභාවය තුළ මම කරගන්න බැරි දෙයක් මගේ කරගන්න බැරි දෙයක් මම කරගන්න මායි කරගන්න උත්සාහ කළෙමි. බැරි දෙයක් කරන්න ගිහිලා ඉතින් විදින අසහනකාරී මානසිකත්වයෙන් යුක්ත අනන්ත සංසාරයකට අපි ගමනක් තමයි මේ තියෙන්නේ. ඒ ටික කරගන්න බැරි වෙනකොට නිකන් හිටියේ නෑ. විශාල වශයෙන් අලුණා විශාල වශයෙන් ගැටුණා බුලා වුණා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් සතරාපාගත වෙන දුකදි දුක්ඛිත උප්පත්ති ලබාගෙන බොහෝ අනාත වෙන්න සිද්ධ වුණා. දැක්කේ නැති නිසා අපිට ඔක පේන්නේ නෑ. නොදැකපු දෙයක් නිසා නොපෙනී එනවා. මේකයි ස්වභාවය. ඉතින් මෙන්න මේකේ දැත්තේ දැක්කහම මොකද වෙන්නේ? එහෙනම් මේ වගේ ගමනාක් යනකොට මේ හොඳයි ප්‍රියයි මනාපයි කියලා ගත වස්තු නිසිද අනිසිද මෙන්න බුදුරණාහත් ඇහුවේ නිච්ඡං වා අනිච්ඡං වා දී කියන ඕක. නිසිද අනිසිද පරිහරණය හොඳද නැද්ද? නිසි කියන්නේ සුදුසුද පරිහරණයට. අනිසි කියන්නේ සුදුසුද නැද්ද කියලා හිතලා බලලා කියවමද? නිච්ඡං වා අනිච්ඡං වා දී ඉතිරිද නැද්ද නෙමෙයි ඇහුවේ නිසිද අනිසිද. අනිසි ස්වාමීන් වහන්සේ ඇත්ත දැක ඥානවන්තව දැකපුවාම උත්තරයක් දෙනවා. අනිච්ඡං බන්තේ කියේ. ඉතින් ඔය කියන වචනේට මොකක්ද අදගත්තේ? මේක ඉස්තිරද නැද්ද කියලා ඇහුවා. ඉස්තිර නෑ කියලා උත්තර දුන්නා කියලා තමයි කියන්නේ. ඉතින් අපිට දුන්නේ මොකද්ද? නිසිද අනිසිද කියලා බලන්න. ඇත යනු ඒකාන්තයේ කි නැත යනු ඒකාන්තයේ මේ අන්ත දෙකේ නොබැල සත්‍යගත යන අපේ මාධ්‍ය තුලින් යථාබෝධය ලැබුවා. අන්න මාධ්‍ය අන්ත දෙකෙන් අහක් වෙන්න ඕන. එනවා බුදුරජාණන් වහන්සේ ඇති නැති කතාවක් නෙමෙයි බලන්න කිව්වේ. නිසිද අනිසිද වැදගත්කමක් ඇද්ද මේ වේ? හරයක් තියනවාද නැති කියලා හොයලා බලපල්. සදාතනික උනා කවන්නේ නැහැ, නැති උනා කවන්නේ නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය අතුරු කරපුවාම හරයක් ඇදී හම්බ වෙනවා. නැත්නම් දුක කර හේතු වෙනවා. සාරාත්‍යයක් එහෙම පොතන කාරිය ඔබේ තියෙනවාද? ඔන්න ඔබ හොයලා බලනකොට පොතන කිව්වා සාරාත්‍යයක් ඇතිසේ පෙන්නලා මුලා කරනවා මිසක් සාරත්‍යයටපත් කරලා නැහැ. පංචකාම වස්තු ඇතුළු ලෝක වස්තුන්ගේ කිසි කෙනෙකුට කවදාවත් මොනවා ඇතුළු කරන්න කියලා. මෙන්න මේක හරියට දැක්ක දවසට දෙනවා. සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥාව නෝක අට්ඨියේති හරාති ජිගුච්ඡති. කිසිම හරයක් ඇතියා මේ ලෝකේ නැහැ. එහෙනම් මොනවද හරියක් මොකකින් තියෙන්නේ වැඩිපුර? මගේ කියනවා මේ ලෝකේ අල්ලා ගන්නවා හොඳයි කිය. මගේ කියනවා අල්ලාගත්තේ මොකක් නිසාද? මමත්වයට ගෝචර කරගන්න සූසු නිසා. අසකන දිවනාසී ශාරීරියේ මල කියන මෙන්න මේ ටික කොටු කරගෙන ওই ටිකට මම කියලා අන්නේ ටිකේ පරිහරණයට ගැලපෙන ඒවා සූසු ඒවා තමයි මගේ කියලා ගොඩ ගහගෙන තියෙන්නේ. එහෙනම් මගේ කියන ඒවා ගොඩ ගහගන්න හේතුවත් මමත්වයෙන් ගත් එකට ආධාර පෝෂණ. එහෙනම් වැඩිපුරම බලාපොරොත්තු වෙලා තියෙන්නේ මාමම. ලෝකේ වැදිලා තියෙන්නේ මම කියන එකේ මිසක් මගේ කියන එකට වැදින්නේ දෙවෙනි උන. එහෙනම් මම කියන එකේ මොනවද තිබිලා තියෙන්නේ? ජීවු දෙකේ පිරිච්ච මිසක් වෙන මොනවා? මල මුත්‍රා කලයක් වාහිතාගන්නේ මේ කය හැටි කියලා කිව්ව ඔබට. මේ කය හැදියේ මල පහකට වෙන අසුචි කලයක් වගේ මුත්‍ර කලයක් වගේ මේක හැමතැනින්ම තෙල් බුණු ඕජා මුත්‍රා වැගිරෙන්නේ නැහැ. දාඩිය, හේම්සොටු, කෙලහොටු ඔක්කොම වැගිරෙනවා. මල මුත්‍රා වල පිට වෙනවා. මේ වගේ දින් හටගත්තේ මේ ගුණ ගොඩක් නිසා මේකේ හතරම් වලින් සිද්ධි වලින් හදපු එකක් ඇතුලේ නැහැ. ඔය කෙස්ලොම් නියදා සම්මාස්නහර ඇටයට විදුළු වකවලු හද මාස ආදී වලින් පටන් ගින. ඔය ඔක්කොම 32 කැලියුනේ තියෙන ජරා ගොඩවල් මිසක් වෙන එකක් මේකේ නැහැ. මල මුත්‍රා වලින් හදිච්ච ජීගු වලින් හදිච්ච එක නිසා මේක ජිගුච්චති. ඔය දෙකේ තමයි හැදිලා තියෙන්නේ. ඔය ටික රැක ගන්න තමයි මේ වටේ තියෙන ඔක්කොම රත්තරන් දීදී බිල මුදල් හොයන්නේ ඔය ටික. රන්දි දී බිල මුදල් වටිනවා කියලා ගත්තේ ඔය කය රැක ගන්න, කය පෝෂණය කරගන්න. ඉතින් ඇස් දෙක පේන්නේ නැතුව ගියා නම්, කන් දෙක ඇහෙන්නේ නැතුව ගියා නම්, අතපය කැඩෙන්න ගියා නම්, අන්තභාගය හැදුණා නම්, පිළිකාවක් හැදුණා මේක හොඳ කරගන්න මුළු රන්දි දී මුතවැණික ඔක්කොම දෙනවා. ඒවා දෙවෙනි වෙනවා. මල මුත්‍ර වලින් හටගත්ත කය රැක ගන්න. අවසානයේදී මැරිලා යන්නේ රැක ගන්න බැරිලා කැමතිේ පාත්තා ගන්න බැරිලා වෙටි. මෙන්න මේ ටික ඇති තත්ත්වේ බලන්න කියලා පෙන්නනවා. මේක බොරුවක් නෙමෙයි. ඇත්ත ඇති ආකාරයෙන් බලනවා කිව්ව එකයි. ඒක නොබලන නිසා ලෝක සත්‍යයට ආදීනෝ පේන්නේ නැහැ. ආස්වාද වශයෙන් බලන නිසා මේක වැහිලා යනවා. ඒ ආදීනෝ දකින්ද ඇත්ත දකින්ද මුලා ආස්වාදයේ පස්සේ හිතන්න නැතුව මේක බලන්න කියලා පෙන්නනවා. අන්න බලනකොට පේනවා අනිසි දෙයක් බව. පරිහරණයට හොඳයි කියලා කවදාවත් හොඳ ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැත්නම් හම්බෙන අවසාන ප්‍රතිඵලයේ ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසන. ඒ හට ගන්න මුල වැඩි පිළිලේ පටන් ගැනීමේ පටන් අවසානයේ දක්වාම අනිසි මිසක් නිසි නෑ. මෙන්න මේ මූල ධර්මයේ තේරුම් ගන්න කියලා අපි හිතුවා. මොන නිවන් දකි දවසේ. පළවෙනි කාරණා. එනම් මොනවද ජරා මරණ හට ගන්න. ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස සම්භාවති මේ කාටවල් ඉති කරන්න බෑ මේ ධර්මතාවය. ජාති ප්‍රතිනි මේක වෙන්නේ. එහෙනම් ජාති මොකේද? භවපත්‍ය ජාති. එහෙනම් භවස්තයකටයි. භව කොහොමද? උපාදානපත්‍ය භව. උපාදාන කියන්නේ මොකේද? තණ්හාපත්‍ය උපාදාන. තණ්හා කියන එක මොකේද හටගත්තේ? වේදනාපත්‍ය තණ්හා. ඒක මොකේද හටගත්තේ? රසපත්‍ය වේදනා. ඒ ස්පර්ශයෙන් මොකේද හටගත්තේ? සලආයතනපත්‍ය පස්සු. සලආයතන මොකේද හටගත්තේ? නාම රූපපත්‍ය සලආයතන. නාම රූප මොකේද හටගත්තේ? විඥානපත්‍ය නාම රූප. විඥාන මොකේද හටගත්තේ? සංඛාරපත්‍ය විඥාන. සංඛාර මොකේද හටගත්තේ? අවිද්‍යාපත්‍ය සංඛාර. අවිද්‍යා මොකේද හටගත්තේ? ඇත්ත ඇති ආකාරයෙන් බලන දු මොට විදිහට හිතපු නිසා කියපු නිසා කරපු නිසා. වැරදි ආකාරයෙන් ගිය නිසාමයි යලි යලි කොටන ගාග. එහෙනම් ඔතන පටන් ගන්න අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආත්ම ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ යමක් ඇද්ද? නිසිද අනිසිද කියලා අහන. කොයි පැත්තද? අනිසි පැත්තේ වර කියනවා ටී අනිත්‍යයි. අනිත්‍ය නම් මොකද්ද වෙන්නේ? අනිත්‍ය නිසා අනිසි නිසා ඒකේ තේරුව මොකද්ද? දුක කියලා දෙනා නිසා කවදාවත් සැනසුම කලාගෙන ඉන්නේ නැවෝ කියන්නේ. එහෙනම් අනිත්‍ය වූ යමක් ඇද්ද? අනිසි යමක් ඇද්ද? දුක කියලා දෙන. අනිසි නම් ගිරක් දෙන්නේ දුක නම් ඒවා පරිහරණය කරන එක හරවත් වැදගත්. හොඳයි කියලා නිගමනය කරන්න පුළුවන්. ඒක අත්ත වශයෙන් ගන්න පුළුවන්. බැඳෙන්න සුදුසුද? බලාපොරොත්තුම බැඳෙන්න සුදුසු නෑ කියලා දැනගත්තාම ධර්ම අවබෝධය ලැබුණා. මොකක්ද දෙනා කරන්නේ? මොනවා අල්ලගන්නේ? මොනවා හොඳයි කියන්නේ? ප්‍රයත්න කර උපන් ඉඳන් මොනවා කරන්න දෙන්නේ නැති. පොඩි එකක් අල්ලගෙන හිතාගත්ත මුලාවන්ට මේක හැබිලා දුක් විඳින්. මේක අල්ලන්නේ ඒකවත් වටිනාකමක් නැති මේක මැරණකන් තියෙන්න ඕවා තමයි ඒක ඔයගලන දෙයක් නෑ. මොකද මැරණකන් එකින් එකට අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන්න බෑ පවත්තන්න. ඒ නිසා ඉන්නේ එකින් එකට අවශ්‍යයි. ඒ නිසා දුක් විඳගෙන හරි එතකම් පවත්තන්න. හැබැයි චන්දරාගයෙන් ඇහැගෙනවා, රූපය ගැනවා, කල ගැනවා, ශබ්දය ගැනවා, නාසය ගැනවා, ගන්ධය ගැනවා, දිව ගැනවා, රසය ගැනවා, කාය ගැනවා, පොට්ටබ්බ ගැනවා, මන ගැනවා, ධර්ම ගැනවා මල වැදෙන්න දෙයක් නෑ. ඔහොම ආවෝදිය. ඔය ආවෝදිය කියනවා දහම් ප්‍රඥාව. ඔය ආවෝදිය ආව මට්ටමකට පුදෙන්නේ ලෝකේ පිළිබඳ අපි චන්දරාගයෙන් අත්හැරින් වැලි මිදී ගියා නම් ඒ තරමට සුඛෙන් නිදහස් වුණා නේද? හේතුවේ ඉවරයි. හේතු නිරෝධ වුණා, ඒක නිදහස් වුණා කියන්නේ ඒකයි. හේතු නිරෝධ නම් මතු ඵලයක් හට ගන්නා හේතු ඇති විදිහ නිරෝධිලා මතු ජාති කොට නම් යන වැඩ පිළිවෙත නම් ජරා මරණයට හේතු වෙච්ච මුළු වැඩ පිළිවෙත කියලා වෙන දහසක් ඉන්නේ. මේක තමයි ඊටාම කෙටියෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කරපුවාම දකින්න හම්බෙන්නේ. ඉතින් අත්තක්කරා තීටි පදා ওই විදිහට තෝරා ගන්න ඕනේ. මෙන්න මේක තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා දේශනා කළේ මහා ගොඩක් විග්‍රහ කිරීත් ওই ටික පෙන්නන්නත්. සුවාසු උදාහරණ ධර්මස්කන්ධයෙන් ගෙනාවේ ඔන්නෙ පොඩ්ඩ විග්‍රහ කරලා පෙන්නන්න දෙන්න. ওই පොඩ්ඩ ගේන්න විදිහක් නෑ. මිනිස්සු එක එක පැතිවල ඇවිලා ඉන්නේ. ඒ බුද්ධිලේ ඇවිලා ඉන්නේ යම් කිසි ප්‍රදේශයක යම් පැත්තක්ද. ඉතින් අසාරත්තේ පෙන්නන්න බලා කියන්න ඕනේ මේ පැත්තේ කපා ගන්න. ඉතින් මට නම් ඔහම ඇලීමක් නෑ. හැබැයි මගේ ඇලීමක් තියෙනවා gedara ගැන. මින් gedara ගැන බලා කියන්න එනවා gedarin කපා ගන්න. මටත් ඒ ගෙවල් නම් ওই බැලක් හදාගෙන හිටියත් ඇටි ඒ උනාට මටද මේ ගොවිතැන් කළා හරි ආසයි කුපුර වැහෙනකොට බලා ඉඳ බෑ ගොවියෙකුට ඔහොම අදහසක් එන්න පුළුවන් ඉතින් ඊපස්සේ කුපුරේ තිබෙනා වසාරත්වයත් ඒකෙන් ගොඩනගිනා දුක් දුන්නේ හැදෙන හැටි පෙන්නලා ඒකට ගැලපෙන බණ කියන්න ඕනේ එයා මේකෙන් නිදහස් කරගන්න මට නම් ඔය එකක්වත් ඕනේ නෑ ආණ්ඩුවේ රස්සාවක් තියෙනවා කිසි කරදරයක් නෑ මේක ඉදිරියට ගමන් කාලේ ඉඳන් අන්තිම පැන්සන් එකක් තියෙනවා මට කිසි ප්‍රශ්නයක් නෑ එක්කෙනෙක්ට ඔහොම එකක් තියෙන්න පුළුවන් හැබැයි එයාට ඒක තිබෙනා වාදීන වේ පෙන්නලා ඒක ඉතින් අසාරත්වයේ නැහැටි පෙන්නලා ඕනේ ඒ මූල් කරගෙන ඒකට බණ කියලා ඕනේ එයා ඒකේ මුදවා ගන්න මෙන්න මේ විදිහට 84000ක් ක්‍රමවේදයන් දරාගෙන ඉඳලා මිනිස්සෙයින්ට තව තමන්ගේ ක්‍රමවේදී හොඳයි කියලා හිතා හිතව මුලාව අත්හැරලා අසාරත්වයේ පෙන්නන්නේ දේශනා කරව දහම් පද ක්‍රම තියෙනවා 84000 කෝපිට ගම මුළු ත්‍රිපිටකේ තාරාන්ති අරින් පෙන්නවා ඉතින් මෙන්න මේකට බුදුරජාන් වහන්සේ විවිධාකාරයෙන් දහම් දේශනා කළා. ඔන්න ඔය විදිහට සමගි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන වචන අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි, නිරුක්ති අප්‍රමාණයි ආදී වශයෙන් වෙන්නේ ඕකටයි. ඉතින් ඔය ටික හරියට තේරුම් ගත්තා නම් යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. මේ අකුරු වටයි පද තුනයි තේරුම් ගන්න ඕනේ ඔය විදිහට.